Honorable Sajith Premadasam, you have 14 minutes.
යමාත්‍යතුමා කතා කරා ජාතික ආරක්ෂාව පිළිබඳව මම අහන්න කැමති යමතිතුමාගෙන් අර ත්‍රිකුණාමලයේ ජයන්ති බෝධිරාජ විහාරයේ සිදුණු සිද්ධිය ඒක ජාතික ආරක්ෂාවට හිතකර දෙයක්ද අහිතකර දෙයක්ද 1951 විහාරස්ථානයේ ආරම්භ වෙලා තියෙනවා 2010 බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වෙනවා 2014 පූජා භූමි ඔප්පුව ලැබෙනවා යම් කිසි අර්බුදයක් නිර්මාණය වෙනවා ඒ අර්බුදේ බුදු පිළිම ප්‍රවාහනකරුවන් බවට පොලිසිය පත් කරනවා මොකද්ද ඔබතුමන්ලට තියෙන අයිතිය බුදු පිළිමේ ඉවත් කරන්න වරද තේරුම් අරගෙන ආපහු ගෙනලා ඒ බුදු පිළිම තැන්පත් කරලා තිබෙනවා
ඊට පස්සේ ඇවිල්ලා කියන්නකෝ
මම විශේෂයෙන්ම මම මේ කාරණාව මතක් කරන්නේ අපි හැමෝම දන්නවා බුද්ධ ශාසනයට ලැබෙන ප්‍රමුඛ ස්ථානය ඒ වගේම අනිකුත් ආගම් වලට ලබා දෙන නිසි ගෞරවය අගැයීම පිළිගැනීම මේ තත්වයන් තුල අපි විශ්වාස කරනවා වහාම ක්‍රියාත්මක වන පරිදි ජාතික ඒකාග්‍රතා කමිටුවක් ස්ථාපනය වෙන්නට ඕන. නැෂනල් ඉන්ටිග්‍රේෂන් කමිටි එකක්. ඒක රටේ ජනාධිපතිතුමා ක්‍රියාත්මක කරන්නට ඕන. දැන් මේ වගේ ප්‍රශ්න උද්ගත වුණාම මේවා පොලිසිය වලට බාර දීලා හරියන්නේ නැහැ. රටේ නායකවරයා වගකීම බාර ගන්නට ඕන. මේ ප්‍රශ්න විසඳන්නට. පිළිගන්න ලේසි ප්‍රශ්න නෙමෙයි. මොකද විශ්වාස කරන්න සෙසු ආගම් වල මේ වගේ ගැටලු එනකොටත් අපි ඒව පිළිබඳව කතා කරා. නියම බෞද්ධ හැටියට අපි කටයුතු කරා. මොකද නියම බෞද්ධකමයි අද බෞද්ධකම විකෘති භාවයට පත් කරන විවිධ කණ්ඩායම් බෞද්ධාගම විකෘති කරනවා. ඉතින් මේ තත්වය තුළ මම යෝජනා කරනවා ගරු ඇමතිතුමාට කරුණාකර ජනාධිපතිතුමාට මේ පණිවිඩය දෙන්න ජාතික ඒකාග්‍රතා කමිටුවක් කතානායකතුමත් හිටපු දිස්ත්‍රික්කෙනේ ත්‍රිකුණාමලේ විවිධ ජන කොට්ටාසවල විවිධ හැඟීම් තිබෙනවා විවිධ අභිලාෂයන් තිබෙනවා අපි ගිනි නිර්මාණය කරන්නට හොඳ නැහැ ගින්න නිවන්නට ඕන ඒ නිසා විශේෂයෙන්ම මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ වගේ ආරක්ෂක අංශ මේ වගේ වැඩ කටයුතු වලට ඇඟිලි දාන්නට පෙර රටේ ජනාධිපතිතුමා මේ ප්‍රශ්න වලින් පැන යන්නේ නැතුව මේ ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන්නට කටයුතු කරන්නට ඕන. ඒ නිසා විශේෂයෙන්ම මම යෝජනා කරනවා අමරපුර මහා නිකායේ මහානායක මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ ඒ මහා සංඝරත්නය ඒ වගේම මේ ප්‍රශ්නයට පාර්ශ්ව වී තිබෙන ඒ සියලුම කණ්ඩායම් ජනාධිපති ලේකම් කාර්යාලයට අපේ ගෞරවනීය මහානායක ස්වාමීන් වහන්සේ වඩම්මල ඒ කණ්ඩායම දෙන්නගෙන මේ ප්‍රශ්නේ විසඳන ප්‍රශ්نين පැන යාම නෙවෙයි නායකත්වය කියන්නේ මේ ප්‍රශ්නේ විසඳන්නට ඕන ඒ වගේම මේ වගේ ප්‍රශ්න ගණනාවක් තිබෙනවා රටේ ප්‍රදේශ ගණනාවක ඒවටත් විධිමත් විසඳුම් ලබා දෙන්නට ඕන රටේ සාමය සංහිඳියාව එකමුතු භාවය සැබෑ ජනතා ස්වෛරීත්වය රටේ නිදහස ශක්තිමත් කරන ඒ සාධනීය ක්‍රියාදාමයන් වලට අපි සූදානම් අපේ සහයෝගය ලබා දෙන්න හැබැයි පොලිසියට අයිතියක් නැහැ පන්සල් ඇතුළට ගිහිල්ලා ස්වාමින්වන් මහන්සේලාට ගුටිපැට සංග්‍රහ ලබා දෙන්න. ඒගොල්ලන්ට අයිතියක් නැහැ පූජා භූමි ඔප්පුවක් තියෙන තැනක දහම් පාසල හැදෙන්න ඕනද නැද්ද කියන එක ගැන තීන්දුව తీරන ගන්න. ඒ නිසා මේ ප්‍රශ්නෙට වහම මැදිහත් වෙලා කටයුතු කරන්න මම නැවතත් මතක් කරන්න කැමතියි. මේ සභාවෙම Hindu ආගමික සිද්ධාස්ථාන, ඉස්ලාමීය ආගමික සිද්ධාස්ථාන, ක්‍රිස්තියානි කතෝලික ආගමික සිද්ධාස්ථාන පිළිබඳව මේ වගේ යම් යම් ප්‍රශ්න උද්ගත වෙනකොට අපි හිතේ බොහොම පැහැදිලි ස්ථාවරයක්. ඒ ස්ථාවරය ගින්නක් නිර්මාණය කරනව වෙනුවට කලබලකාරී තත්ත්වයන් සමනය කරගෙන සම්බුද්ධ ශාසනයට ලබා දිය යුතු ඒ උත්තරීතර නීතියේ ඒ ප්‍රමුඛ ස්ථානය ලබා දෙමින් සෙසු ආගම් සුරක්ෂිත කරන්නට ඒවට නිසි තැන නිසි අගය ලබා දෙන්නට කටයුතු කරන්නේ කියන එක මම මේ අවස්ථාවේ මතක් කරනවා. ඒ වගේම මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්නට ඕන අපේ රටේ වීරෝදාර ත්‍රිවිධ හමුදාව පොලිසිය සිවිල් ආරක්ෂක ක්ෂේත්‍රයේ රණවිරුවන් අපේ රටේ භෞමික අඛණ්ඩතාවයේ ස්වෛරීත්වයේ දේශපාලන නිදහස ඒකීය භාවයේ සුරක්ෂා කරන්න දැවැන්ත සේවාවක් ඉෂ්ට කරා. නමුත් අද වෙන විට ආබාධිත රණවිරුවන්ගේ බරපතල ප්‍රධානතම වශයෙන් ගැටලු තුනක් තිබෙනවා. අද මේ විවාදයට සවන් දෙන්නට ඒ ආබාධිත රණවිරු පවුල් කොටසක් ඇවිල්ලා ඉන්නේ. ඒ අය වෙනුවෙන් මම මේ යෝජනාව ඉදිරිපත් කරනවා. විශේෂයෙන්ම 2025 අයවැය යෝජනාවට අනුව රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 15/2025 මගින් සියලුම රාජ්‍ය නිලධාරීන් හා සන්නද්ධ සේවා නිලධාරීන්ගේ විශ්‍රාම වැට සංශෝධනය කරන්නට කටයුතු කරා. ඒක අයවැය යෝජනාවක්. හැබැයි විශ්‍රාම වැට චක්‍රලේඛ අංක 2/2025 මගින් ත්‍රිවිධ සන්නද්ධ හමුදා සේවාවන්හි පොලිසිය සහ විශේෂ කාර්ය බලකායේ සේවයේදී විශ්‍රාම ලැබීමෙන් පසුව වයස අවුරුදු 55 දක්වා වැටුපා දීමනා ලබන විශ්‍රාමික නිලධාරියා මියගිය නිලධාරියන්ගේ වැන්දඹුවන් සහ වැන්ද පුරුෂයන් විශ්‍රාම වැටු ප්‍රතිශෝධනයේ සඳහා වූ හිමිකම් නොලබන බවට විශ්‍රාම වැටුප අධ්‍යක්ෂක ජනරාල් විසින් සියලුම දිස්ත්‍රික් ලේකම්වරු සහ ප්‍රාදේශීය ලේකම්වරු වෙත යලිත් චක්‍රලේඛයක් යොමු කරලා එක ප්‍රතික්ෂේප කරලා තියෙනවා. පුදුම වැඩ. අයවැය යෝජනා වෙනවා, අයවැය සම්මත වෙනවා, විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂකවරයා ඔහු යමනෝ චක්‍රලේඛනය මේක අදාළ නැහැ කිය. එයා රටේ ජනාධිපතිට වැඩිය ලොකුද? අපි අහන්න කැමති කොහොමද විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂක ජනරාල් වරයා ජනාධිපතිවරයාගේ යෝජනාව ප්‍රතික්ෂේප කරන්නේ? මේ සම්බන්ධයෙන් විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂක ජනරාල් වරයාගෙන් කරුණු විමසීමේදී අවුරුදු 55 දක්වා රජෙන් ලැබෙන සියලු දීමනාවන් මෙම පිරිසට හිමිවන බැවින් විශ්‍රාම වැටුප ප්‍රතිශෝධනය සඳහා හිමිකම් නොලැබෙන බව සඳහන් කළා තිබෙනවා. ජනාධිපති කියනවා හිමිකම් ලැබෙනවලු, අධ්‍යක්ෂ කරනවා කියනවා ඒව ලැබෙන්නේ නැහැ. ඒතර කවුද මේ රටේ ලොකු? ජනාධිපතිද අධ්‍යක්ෂක ජනරාල්? මෙතනත් අපිට නායකත්වය අවශ්‍යයි. මේක 2025 යෝජනාවක්. මේක වහාම ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්න කියලා ඉල්ලීමක් කරනවා. 1286 චක්‍රලේඛයට ප්‍රකාරව වෛද්‍ය හේතුන් මත සියලුම ආබාධිත සන්නද්ධ සේවා නිලධාරීන්ගේ සේවා වැටුප සහ විශ්‍රාම වැටුප විශේෂ වරප්‍රසාදයක් වශයෙන් ලබා දෙනවා. එසේ තිබියදී විශ්‍රාම වැටුප අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ අභිමතය පරිදි විශ්‍රාම වැටුප ප්‍රතිශෝධනය අවලංගු කරලා තිබෙනවා. මේ කොහොමද කතානායකතුමා වෙන්නේ? ජනාධිපතිට වැඩිය ලොකුයි විශ්‍රාම වැටුප අධ්‍යක්ෂක ජනරාල්වරයා. මේක වහාම නිවැරදි කරන්න කියලා මම ඒ අදාළ ඇමතිවරුන්ගෙන් ඉල්ලීමක් කරනවා. දෙවැනි ගැටලුව ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසිය ආබාධිත මියගිය රණවිරුවන් අවුරුදු 55 සම්පූර්ණ වීමෙන් අනතුරුව ඔවුන්ගේ දෙමාපියන්ට සහ බිරිඳට ස්ථාවර දීමනාවක් රජය විසින් ලබා දෙනවා. මේ ස්ථාවර දීමනාව 25% දෙමාපියන්ටත් 75% බිරිඳවරුන්ටත් ලබා දෙනවා. නමුත් අද වන විට මෙම ස්ථාවර දීමනාව සැලකිය යුතු ප්‍රමාණයකට අත්හිටවල තිබෙනවා. එහෙම අපිට තොරතුරු වාර්තා වෙනවා. 2025 වසරේදී වයස අවුරුදු 55 සම්පූර්ණ වූ ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසිය ආබාධිත මියගිය රණවිරුවන්ගේ දෙමාපියන් හා බිරිඳවරුන් සඳහා මෙම ස්ථාවර දීමනාව රජය මගින් ලබා නොදීමට දැන් කටයුතු කරනවා. එහෙම කරන්න එපා. අද මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂා වෙලා තිබෙන්නේ මේ රට ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයෙන් මුදවාගත්ත ඒ වීරෝදාර රණවිරුවන්ට මේ අසාධාරණය කරන්නට එපා. ඒ විතරක් නෙවෙයි, මීට පෙර ක්‍රියාවෙන් ක්‍රියාන්විත ප්‍රදේශයේ රාජකාරීවල නිරත වෙමින් සිටිදී සුනාමි ගුවන් අනතුරු සහ කාර්මික දෝෂ හේතුවෙන් අතුරුදහන් වූ ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසිය රණවිරුවන් සඳහා සියලු හිමිකම් ලබා දුන්නද මේ වන විට විශ්‍රාමිත උපාධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් ඔහුගේ අභිමතය පරිදි අතුරුදහන් වූවන් යළි පැමිණිය හැකියි උපකල්පනය කරන මත කිරීම මත අතුරුදහන් වූවන්ගේ දෙමව්පියන් බිරින්දෑවරුන් සඳහා මෙතෙක් ලබා දුන්නු ස්ථාවර දීමනාව ලබා නොදීමට කටයුතු කර විශ්‍රාම ශේෂ්ත්‍රේ පාර්ලිමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට කියන්නේ මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා ජනාධිපතිගේ පුටුවේ වාඩි වෙන්නේ කියලා. මුදුම බඩුවක් නේ. මෙහෙම තීන්දුව ගන්න පුළුවන්. රටේ ප්‍රතිපත්තියට විරුද්ධ. එසේම ක්‍රියාන්විත ප්‍රදේශයේ රාජකාරී කරනු ලැබුවද අනුතර සිදුවේ ක්‍රියාන්විත නොවන ප්‍රදේශයක නම් වෙනත් හේතුන් මතය පවසමින් සාවර දීමනාව ලබා නොදීමට රජය කටයුතු කරයි. උදාහරණයක් වශයෙන් ක්‍රියාන්විත නොවන ප්‍රදේශවල සිදු වූ ගුවන් අනතුරු සුනාමි එවැගේම JVP කලබල කාලයේ සිදු වූ අතුරුදහන් වීම මේ කරුණු කාරණා නිසා දෙන්න බැහැයි කියලා ප්‍රකාශ කළා තිබෙනවා. අදට ස්ථාවර දීමනාව ලැබෙන අයවලුන් සඳහා ස්ථාවර දීමනාවේ ලැබිය යුතු හිඟ මුදල් පැවතිය. එම හිඟ මුදල් රජය ලබා දීමට පියවර නොගෙන තිබේ. තුන්වෙනි ගැටලුව වයස අවුරුදු 55 වෙනින් පසු වෛද්‍ය මණ්ඩලයේ ඉදිරිපත් වීම හේතු කොටගෙන විශ්‍රාමයට ප්‍රතිශෝධනයේ සිදු නොකළ පිරිසක් ඉන්නවා. ඔවුන් ඒ හේතුවෙන් දුබලතා වැටුපද හිමිකම් නොලබයි. වෛද්‍ය මණ්ඩලයට යොමු වීමේදී සිදු වූ ප්‍රමාදයන් නිසා රණවිරුවන්ට ඒකට ඇත්තටම වග කියන්නට බෑ. පරිපාලනමය කටයුතු හේතුවෙන් ඇතැම් අවස්ථාවන්වලදී වෛද්‍ය මණ්ඩල වෙත යොමු වීම ප්‍රමාද වීම හේතුවක් කරගෙන විශ්‍රාමයට ප්‍රතිශෝධනය හෝ දුබලතා වැටුප ලබා නොදීම ඒක සාධාරණ නැහැ. ඒ නිසා මේ සම්බන්ධයෙන් රජයේ ප්‍රගතිශීලීව බලලා මේ ගැටලුවටත් විසඳුම ලබා දෙන්නේ කියලා අපි මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා. ඒ නිසා බොහෝ අවස්ථාවල මේ ආබාධිත රණවිරුවන්ගේ ගැටලුවලට ප්‍රශ්නවලට බොහෝ වෙලාවල් වල සාකච්ඡා සිදු වෙයි. ඒ බොහෝ සාකච්ඡා සිදු වෙන්නේ විපක්ෂයේ ඉන්නකොට. විපක්ෂයේ ඉන්නකොට හැමෝම යනවා උද්ඝෝෂණ තියෙන තැන් වලට.
Honorable member, you have another 2 minutes.
කොටුවටත් ගියා පහු ගිය කාලේ. ඒ අයගේ යෝජනා වලට එකඟ වෙනවා. හැබැයි බලයට ආපු හැටියේ ඒ සියල්ලක්ම අමතක කරනවා. ඒ නිසා ආබාධිත රණවිරුවන් මේ රට දය බේරගත්ත as is musle අවයව පරිත්‍යාග කරලා තමන්ගේ පවුල් තමන්ගේ දූ දරුවන් අමතක කරලා දෙවෙනි තැනට දමලා ඒ විශිෂ්ට සේවාවක් කරපු රණවිරුවන්ට ආබාධිත රණවිරුවන්ට ඒ යුතුකම ඉෂ්ට කරන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒකට අදාළ සියලුම ලියකියවිලි මම හැන්සත්ගත කරනවා සභාගත කරනවා රජෙන් ඉල්ලීමක් කරනවා කරුණාකර මේ සාධාරණත්වය ඉෂ්ට කරන්න කියලා. අපේ පොලිසිය බහර ඇමතිතුමා ප්‍රකාශ කරා මත්ද්‍රව්‍ය ව්‍යාපාරය විනාශ කරන්නට යම් පියවර අරගෙන තිබෙනවායි කියලා. ඒ සාධනීය පියවර පිළිබඳව අපි හොඳින් දකිනවා. හැබැයි ක්‍රියාත්මක කිරීමේදී අර නලින් බණ්ඩාර මැතිතුමා ප්‍රකාශ කරපු ආකාරයට මේව අපක්ෂපාතීව ක්‍රියාත්මක කරන්න හැම කාරණාවක් පිළිබඳව විනිවිද භාවයෙන් කටයුතු කරන්න. ඒ දේ කරන ගමන් මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා ඔය මජ්ජාවාරම වගේම තවත් තියෙනවා මහ පිළිකාවක්. මොකද්ද මේ පිළිකාව? ඔන්ලයින් ලෝන් මාෆියාව. මහා බරපතල ඛේදවාචකයක් සිදු වෙනවා. දැන් පහුගිය දවසක ඉමායා සෙව්වන්දි අත්තනගල්ල කොට්ටාසේ ගලකෙතර ගම්මානේ සියදිවි නසාගත්තා. විවිධ රටවල් වලින් මුදල් අරගෙන මේ රටට ඇවිල්ලා දේශීය හවුල්කරුවන් ඇති කරගෙන අනීතික ක්‍රියාවලියක් අද ක්‍රියාත්මක කරනවා. මේකට තමයි ඔන්ලයින් ලෝන් මාෆියාව කියන්නේ. මේ ප්‍රශ්නේ පිළිබඳව අපි කතා කරා. නමුත් පැහැදිලි විසඳුමක් නැහැ. කතා කරනකොට ඒ ආයතන රේඩ් කරනවා. හැබැයි කාලයක් ගත වෙනකොට ඒවා නතර වෙනවා. දැන් බලන්න ඇමතිතුමා අර දැරිය සියදීව නසාගෙන තිබෙන්නේ අර මෙගා ෆින් කියන ආයතනය. මෙගා කෑෂ් කියන සබ් කම්පැනිය හරහා ඒ ලබා දුන්නු අරමුදල් වලින් දන්නවද පොලිය කීයද කියලා? 100%යි. සියයට පන්සියයි නෑ කොලිය. මේ මහා ඛේදවාචකය අපේ රටේ ජනතාව මැදි වෙලා තිබෙන ප්‍රධානතම හේතුව රටේ ක්‍රියාත්මක වෙන දුප්පත්කම්, නැතිබරිකම්, අතේ ප්‍රමාණවත් මුදල් නොතිබීම. ඒ නිසා මම කියන්න කැමතියි බොහොම ප්‍රසිද්ධියම, තරු ඇමතුමා පොඩ්ඩක් සවන් දෙන්න විනාඩියක, මේ මෙගාෆින් ලංකා ඔන් ක්‍රෙඩිට් අසාජ් ඩෙවලප්මන්ට් ආමොස් සොලියුෂන්ස් සුපර්මෑන් රෙස්ප්ලෙන්ඩන් පර්ල්ස් ඩිජිටල් මනි SF Group, AISIT Consulting, EASAFIN, Zong Technologies, ATM Online Technologies, Avatar FinTech Lanka, Embracing Limited, Ceylon Tech Lanka, Fast Rupee Limited, FinTech Software, AV Business Solutions. මං යෝජනා කරන ඔබතුමාට මේ අනීතික ආයතන රේට් කරලා මේව වහලා දමන්න. අපි මේ ප්‍රශ්න මතු කරපු මීට පෙර අවස්ථාවවලදී ඒ දේ සිද්ධ කරා. මං යෝජනා කරනවා මේ අනීතික ආයතන වහලා දමන්න. ඒ වගේම මේ අනීතික ආයතන මේ බලන්න සෙන්ට්‍රල් බැංක් එකේ ලෙටර් හෙඩ් හදලා දාලා මේ ණයකරුවන්ව බය කරනවා. දන්නවද මොනවද කරන්නේ කියලා? මොනවා හරි හේතුවකට ණය නොගෙව්වොත්, ලබාගත්තු මුදල් නොගෙව්වොත්, දවසක් හරි ප්‍රමාද වුණොත් ඒගොල්ලන්ගේ ෆොටෝස් ටික ඔක්කොම යවනවා ඒගොල්ලෝ වැඩ කරන ආයතන වලට. මොකද්ද? අනේ විමල් රත්නායක මැතිතුමා, මේ වගේ වැදගත් ප්‍රශ්නයක් ඔය විදිහට සමච්චල් කරන්නට, ඒ සමච්චල් කිරීම තුළ ඔබතුමා මන් දන්නේ මොන වගේ වින්දනයක් ලබනවද කියලා. මේක මේ ලක්ෂ ගණනක් මිනිස්සු මූණ දෙන ප්‍රශ්නයක්. මේක විමල් රත්නායක මැතිතුමාට විහිළුවක් වුණාට ඒ ලක්ෂ ගණනකට විහිළුවක් නෙමෙයි. මේක පොඩ්ඩක් අහගන්න. මේ මෙන්න සෙන්ට්‍රල් බැංක් එක ලෙටර් හෙඩ් එක. මේ බොරුවක් නෙමෙයි. මම මේව හැන්සඩ් ගත කරනවා, සභාගත කරනවා. මේ ඔබතුමන්ලට දෝෂාරෝපණය කරනවා නෙවෙයි. අර කුඩුකාරයෝ විනාශ කරනවා වගේම මේ ඔන්ලයින් මාෆියාවත් විනාශ කරන්න. ඒකයි කියන්නේ. ඒ නිසා වහාම ක්‍රියාත්මක වන පරිදි මේ සියලු දෙනාටම විරුද්ධව කටයුතු කරන්න. මේ අනීති ආයතන නිර්මාණය වෙනවට විරුද්ධව නීති රීති පනවන්න, අපේ පූර්ණ සහයෝගය ලබා දෙන්නම්. ඒ වගේම ඔබතුමන්ලා විශේෂ බලකායක් ස්ථාපනය කරලා මේ වැරදි ක්‍රියාව ක්‍රියාත්මක කරන එක නතර කරන්න. මේගොල්ලෝ කරන එකම දේ තමයි තර්ජනය කරනවා. ටෙලිෆෝන් නම්බර්ස් සිය ගණනක් තමන් ළඟ තියාගෙන පවුලේ අයට කියනවා. මේගොල්ලෝ හොරු කියලා සමාජයේ ප්‍රසිද්ධ කරනවා ණය වාරිකයක් නොගෙවනකොට. මේක හරිද? මේක සාධාරණද? මං ඉල්ලීමක් කරනවා කුඩුකාරයෝ විනාශ කරනවා වගේම මේ අනීතික ඔන්ලයින් මාෆියාවත් විනාශ කරන්නට ඔබ කටයුතු කරන්න අපේ සහයෝගයත් අපි ලබා දෙනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ අවස්ථාවේ මතක් කරන්න කැමති තව එක කාරණාවක් මම මතක් කරලා මගේ කතාව අවසන් කරන්නම්. දෙසැම්බර් 11 12 13 ශ්‍රී ලංකා දිනය හැටියට ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. දැන් ශ්‍රී ලංකා දිනය හැටියට අදහස් කරන්නේ රට තුල එකමුතු භාවය, සහෝදරත්වය, සංහිඳියාව, ඒ විවිධ ජන කොට්ටාස වලට තිබෙන ගැටලු, ඒ සියල්ලක් සඳහා විසඳුම් ලබා දීලා. අපි දන්නවා එකපාරට විසඳුම් ලබා දෙන්න බෑ. අඩුම ගානේ ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙන්නටත් ඕන. දැන් මේකට ලක්ෂ 3000ක් වෙන් කරලා තියෙනවා. හැබැයි මේ ලක්ෂ 3000ෙන් මොකද කරන්න හදන්නේ? අද වෙන විට මේ ලක්ෂ 3000 වියදම් කරන්නට දින 7 ටෙන්ඩර් ක්‍රියාවලිය ක්‍රියාත්මක කරලා, ඇත්ත වශයෙන්ම ක්‍රියාත්මක කරන්නට ඕන quality and cost based selection එක. ඒවට ප්‍රී බිඩ් මීටින්ග්ස් තියන්නට ඕන. නමුත් මේ ලක්ෂ 3000ක් කැප කරනවා මොකටද? ශ්‍රී ලංකා ඩේ එක ක්‍රියාත්මක කරන්න. අපි යෝජනා කරනවා ශ්‍රී ලංකා ඩේ එකට ක්‍රියාත්මක කරන්නට වෙන් කරන ලක්ෂ 3000ෙන් අතුරුදහන් වූවන්ට ලබා දෙන්න තියෙන වන්දි ටික ලබා දෙන්න. සංහිඳියා ක්‍රියාවලිය තුල ක්‍රියාත්මක කරන්න තියෙන ක්‍රියාකාරකම් වලට මූල්‍ය ශක්තිය ලබා දෙන්න. විශේෂයෙන්ම මම මතක් කරන්න කැමතියි සහජීවනය ගැන ලොකුවට කතා කරන මේ රජේ මම ඉල්ලීමක් කරනවා. ලක්ෂ 3000ක් නාස්ති කරන්න නැතුව ඒක මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්නට, ජාතික ඒකාග්‍රතාවයක් ඇති කරන්නට, සංහිඳියාව සහෝදරත්වයේ මිත්‍රශීලීත්වයේ ප්‍රවර්ධනය කරන්න ඔබේ මුදල යොදවන්න. එහෙම නැතුව මේ ටෙන්ඩර් ක්‍රමවේද දින 7න් ක්‍රියාත්මක කරලා තමන්ගේ ගජමිතුරන්ට මේ මුදල් ලබා දීමේ ක්‍රමවේදෙන් වැළකී සිටින්න. විශේෂයෙන්ම බහුජන බලය කියන සංවිධානය අපිව හමු වෙලා මේ කරුණු කාරණා ඉදිරිපත් කරා. මම යෝජනා කරන ඔබතුමන්ලට මේ බහුජන බලයත් සමග සාකච්ඡා කරලා මේ සිදුවෙන්නට යන අපරාධය පිළිබඳව තමුන්නාසලා නිසි පියවර ගන්නට කටයුතු කරන්නයි කියලා මම මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා. වෙලාව ලබා දීම ගැන බෙවිනි ස්තුතියි.
හොන්ඩබල් ගරු ආනන්දජපරන් අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, ත්‍රිකුණාමල නගරේ නැත්තං සිදු සිද්ධියක් සම්බන්ධයෙන් ගරු කථානායකතුමා අපි ඒ සම්බන්ධයෙන් ඊයේත් මේ පාර්ලිමේන්තුව අදහස් දැක්වුවා. විශේෂයෙන් මේ වෙනකොට බීආර් විපක්ෂ නායකතුමා බීආර් 1784 ඇලිරක් 1PC25 යටතේ සවිස්තර බී වාර්තාවක් මගින් අධිකරණයට කරුණු වාර්තා කරලා තියෙනවා. ගරු මෛත්‍රත්තුමා විසින් ඊට අදාළ ලියවිලි වල සත්‍ය අසත්‍යතාවය පරීක්ෂා කිරීම සඳහා රැස්ස සිටි ස්වාමින් වහන්සේලා ප්‍රමුඛ දායක සභාවේ ප්‍රකාශ සටහන් කරන ලෙස නියෝගයක් නිකුත් කරලා තියෙනවා. මෙම නඩුව 25/11/26 දින නැවත කැඳවීමටත්, එතෙක් මෙම ඉදිකරන ලද තාවකාලික ගොඩනැගිල්ල වෙනස් කිරීමට හෝ ඉවත් කිරීමට නැවත වැඩි දියුණු නොකරන ලෙසට නියෝගයක් නිකුත් කරලා තියෙනවා. ඊයේ දිනේදී සියලු පාර්ශ්වකරුවන් විශේෂයෙන් අපේ ගරුතර නායක ස්වාමින් වහන්සේලා, මහජන නියෝජිතයන්, නියෝජ්‍ය පොලිස්පතිතුමා, ඒ වගේම අනිත් දායක සභාවේ නිලධාරීන් සාහිත්‍යව සාකච්ඡා කරලා මේ පිළිබඳව එකඟතාවයන් ඇති කරගෙන තියෙනවා. ඒ වගේම මේ පිළිබඳව මේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලැබුණු පැමිණිල්ල සම්බන්ධයෙන්ොත්, ඒ මායිම් සලකුණු කිරීම සම්බන්ධයෙන්ොත් මැනුන් නියෝග අරගෙන කටයුතු කරන්න දිස්ත්‍රික් ලේකම්තුමා මැදිහත් වෙලා තියෙනවා. එහෙනම් මේ සිද්ධිය දඩමීමා කරගෙන මේ රටේ දේශපාලන වාසි ලබා ගන්න සමහර කටයුතු කරමින් ඉන්නවා. තව කොටසක් මේ සිද්ධිය දඩමීමා කරගෙන ජාතිවාදය අවුස්සන්න, ආගම්වාදය අවුස්සන්න කටයුතු කරමින් ඉන්නවා. ජාතික ජනබලවේ ආණ්ඩුව කිසිසේත්ම මේ රටේ කිසිදු පුරවැසියෙකුට අසාධාරණයක් වෙන්න ඉඩ කඩ තියන්නේ නැහැ. කිසිසේත්ම ජාතිවාදය අවුස්සන්න ඕජයෙන් පටු ප්‍රයෝජන ගන්න කිසිදු ඉඩ කඩක් නැහැ. ඒ සඳහා අවශ්‍ය සියලු පියවර අරන් තියෙනවා. ඊට එරෙහිව කටයුතු කරනවා. ඒක එදත් කියනවා, අදත් කියනවා, අනාගතෙත් එහෙමයි. ඒ හින්දා ගරු විපක්ෂ නායකතුමනි, මේ සඳහා මැදිහත් වීමක් කරලා තියෙනවා. අපි දැනට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සාමකාමී තත්ත්වයක් තියෙනවා. කිසිදු ගැටලුවක් මේ සම්බන්ධයෙන් නැහැ. දෙවෙනි කාරණේ තමයි පොඩ්ඩක් ඉන්න විපක්ෂ නායකතුමනි, ඔබ මතු කරා මේ ඔන්ලයින් කාරණා සම්බන්ධයෙන් විවිධ සමාගම් සම්බන්ධයෙන් ක්‍රෙඩිට් හරහා ගනුදෙනු සිදුවීම හරහා ඔන්ලයින් හරහා මේ පිළිබඳව අපි ඔන්ලයින් සේෆ්ටි බිල් මේ වෙනකොට නැවත කමිටුවක් දාලා නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රධානත්වයෙන් මේක අවසන් අධීරේ තියෙන්නේ. ඒ වගේම මම ඔබට ඉස්සරලා මගේ කතාවෙදි පැහැදිලි කරා මේ සයිබර් අපරාධ විශාල වශයෙන් අපිට වාර්තා වෙනවා. දවසකට 25ක් විතර වාර්තා වෙනවා. අපි මේ සඳහා පොලිස් ඩිවිෂන් එකක් ඇතිකරන දැන් සැලසුම් කරලා තියෙනවා. මේ සඳහා එන පැමිණි ප්‍රමාණය අතිවිශාලක් බැවින් ඔබ කියපු කාරණය හරි, මේ වගේ විශාල පැමිණි නිරන්තරයෙන් ලැබෙනවා. මේවට යෙදෙන්න තියෙන කාල සීමාව සීමා වෙලා තියෙනවා පැමිණිලි වැඩි හින්දාම. ඒත් කිසිදු පැමිණිල්ලක් අතපසු කරලා පස්සට දාලා නැහැ. ඒ සම්බන්ධයෙන් කටයුතු කරනවා. ඊට අමතරව මේ විශ්‍රාමවැටු සම්බන්ධයෙන් ඔබතුමා කාරණයක් මතු කරා. මේ වෙනකොට කිසිදු විශ්‍රාමවැටුපක් නතර කරලා නැහැ. ඒහෙත් මේ විශ්‍රාමවැටු ඩිපාර්ට්මන්ට්ුවේ ඩේටා බේස් එකේ ඉෂු එකක් මේ දවස්වල තියෙන හින්දා ඒක නතර වීමක් සිද්ධ වෙලා තියෙනවා. නමුත් ෆයිල් ප්‍රොසෙස් වීමක් ආරම්භ වුවාම ඒ විශ්‍රාමවැටු කටයුතු කරනවා. අපි කිසිදු දීමනාවක් හෝ ඒ මෙතෙක් දෙන විශ්‍රාමවැටුප කිසිම නතර කිරීමක් සිද්ධ වෙලා නැහැ. සියල්ල සිද්ධ වෙනවා. ඊට අමතරව ඒ ආබාධිත රණවිරුවන්ගේ ඉල්ලීම් ප්‍රමාණයක් තියෙනවා. ඒ සම්බන්ධිනුත් ඉදිරියේ කටයුතු කරනවා. මම හිතන්නේ අපේ ආරක්ෂක නියෝජ්‍යමතුමාගේ කතාවෙදි මේ පිළිබඳ පැහැදිලි කිරීමක් කරයි. ඒ හින්දා මේ කියන කාරණා අපි වගකීදු රජයක් ඇතුළේ මේ සියලු කාරණා පිළිබඳ හොඳින් අවබෝධ කරගෙන සාකච්ඡා කරලා අවශ්‍ය විසඳුම් ලබා දෙන්න අපි අවශ්‍ය පියවර ගන්නවා.
ගරු විපක්ෂ නායකතුමා, ඔබතුමාට විනාඩියක් ලබා
දෙන්න. ගරු කථානායකතුමා, මම ඔබතුමාට යෝජනා කරනවා දැන් අර ඔන්ලයින් මාෆියාකෙන් ණයගත්තු අය ඉන්නවනේ. අපි හැමෝම මේ පාර්ලිමේන්තුවේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමු. ඒ ලබාගත්තු ණය, අනීතික ණය, ඒ අනීතික ආයතන වලින් ලබාගත්තු ණය අපි රටටම ගිහුම් ගෙවන්න එපයි කියලා. මොකද ගෙවන්න ආයතන නැහැ. ඒව නිත්‍යානුකූල නැහැ. ඒ නිසා අපි ප්‍රසිද්ධිය ප්‍රකාශ කරන මුළු රටටම මේ අනීතික ඔන්ලයින් ණය මාෆියා සංවිධාන වලින් 100% ගිනි පොලියට ගත්තු සල්ලි අද ඉඳලා ගෙවන්න එපා. ඒක අපි මං හිතන්නේ 225 එකග වෙමු ඒ යෝජනාව කරන්න. මම ඒ වගේම ඔබතුමා ඉදිරිපත් කරපු අනිත් ප්‍රශ්න මම මේ බොරුවට ප්‍රශ්න නිර්මාණය කරනවා නෙමෙයි. ඔක්කොම මම හැන්සත්ගත කරනවා. ඒ සුදුසු ආකාරයට ඒ රණවීරුවන්ගේ සුභසාධන ආබාධිත රණවීරුවන්ගේ සුභසාධන ප්‍රශ්නයක්. ඒ වගේම මම යෝජනා කරනවා අර ත්‍රිකුණාමල නිකං සිද්ධියක් නෙමෙයි. ඒක විහාරස්ථානයක සිද්ධියක්. ඒ පිළිබඳව ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න. මේ වගේ සිදුවීම් සිදු නොවන්නට ජාතික ඒකාග්‍රතා කමිටුවක් ස්ථාපනය කරන්න කියන එකයි යෝජනා කරන්නේ. ස්තුතියි.